खबर नहीं है
ಕಥಾನಾಯಕ ತುಮ ವಿಶಿಂಕರ ನಿವೇದನ ಇದಾಸ್ ವಿಷಯ ಸೆಪ್ಟೆಂಬರ್ ವಿಷಯತ್ರ ಸಹ ವಿಷಿಪಾದಿನಿ ಅನ್ನಿ ಮಾ ವಿಶಿಂಕರಲಾದ ನಿವೇದನೆಯ ಸಂಧಾನ ಪೆತ್ ಸಂಬಳಟ ಅಮತರವ ಆಂಡುಗ ವ್ಯವಸ್ಥಾವೇ ಏಕಸಿಯ ವಿಷಯಕ ಏಕ ವ್ಯವಸ್ಥಾ ಪ್ರಕಾರ ವಿಷಯನ ಆಂಡುಗ ವ್ಯವಸ್ಥಾ ಸಂಶೋಧನೆ ನಿಮಿತಿ ಪಣತ್ ಕೆಟುಂ ಪತ್ ಸಂಬಂಧೇನ್ ಶ್ರೇಷ್ಠಾಧಿಕರಣೆ ವೆತ ಇದಿರಿ ಪತ್ಕನಲದ ತವತ್ ಪೆತ್ ಸಂ ವಿಷಿಪಾಕ ಪಿಟಿಪತ್ ಮಾ ವೆತ ಲಭಿ ಅತಿಬ ಪಾಲ್ಮೇತುಡ ಧನುಂದಿಮಟ ಕೆಮತ್ತಿ ನಿವೇದನೆ ದಿವೇನೇ ಉದ್ಗತ ವರ್ತಮಾನ ಕೋವಿಡ್ 19 ವಸಂಗತ ತತ್ವ ಯಟತೆ ಸೌಖ್ಯ ಆರಕ್ಷಕ ವಿಧಿವಿಧಾನಗಳ ಅನುಕೂಲ ಕಟುವತು ಕರೆಯೇ ಅವಶ್ಯತಾವೇ ಸಿಯರುಮ ಗಲು ಪಾರ್ಲಿಮೆಂಟು ಮಂತ್ರಿವರುನೆತು ದಡಿ ಅವಧಾರಣೀಕರಣ ಕೆಮತ್ತೆನ್ ಪಾರ್ಲಿಮೆಂಟುವಟ ಪೆಮಿನೀಮೇದೀ ಹಾ ಅಹಿ ರೆಂದೀ ಸಿಟಿಯದಿ ಸೌಖ್ಯ ಬಲಧಾರಿನ್ ವಿಷಿನ್ ಲಭಾದೀ ತಿಬಿನ ಉಪದೇಶನು ಪಣವಾಯತಿ ಸೌಖ್ಯ ಆರಕ್ಷಕ ವಿಧಿವಿಧಾನ ತರೆಯ ಪಿಲಿಪದಿನ ಲೆಸತ್ ಪಾರ್ಲಿಮೆಂತುವೆನ್ ಪಿಟತದಿ ಕಟಿಯುತು ಕಿರೀಮೇದೀದ ಎಮ್ಮ ಪಿಲಿವೆತ್ ಅನುಗಮನೆಯ ಕರನ ಲೆಸತ್ ಅಮುತ್ತನ್ ಪಾರ್ಲಿಮೆಂತುವಟ ಕೆಂದವೀಮೇನ್ ವೆಲಕಿ ಸಿಟಿನ ಲೆಸಟ ಅದಾಲ ಸೌಖ್ಯ ಆರಕ್ಷಕ ವಿಧಿವಿಧಾನ ವಲಟ ಅಟತ್ವ ಅತ್ಯಾವಶ್ಯ ರಾಜ್ಯ ನಿರ್ಧಾರಿನ್ ಪಮನಕ್ ಪಾರ್ಲಿಮೆಂತುವಟ ಕೆಂದವೀಮಟ ಕಟಿಯುತು ಕರನ ಲೆಸತ್ ಸಿಯಲುಮ ಗರು ಅಮಾತ್ಯವರ್ಯನ್ಗೆ ಸಹ ಪಾರ್ಲಿಮೆಂತು ಮಂತ್ರಿವರುಗೆ ಕಾರುಣಿಕವೇ ಇಲ್ಲಾ ಸಿಟಿಮಿ ಪಾರ್ಲಿಮೆಂತು ಕಾರ್ಯಮಂಡಲಿಯ ಸೆಸುಹ ಅನುಬದ್ಧಿತ ಕಾರ್ಯಮಂಡಲ ಪಾರ್ಲಿಮೆಂತು ಮಾಧ್ಯವೇದೀನ್ ಸಪಯುಂ ಕರುವನ್ ಆ ಸೇವಾ ಸಪೆಯನ್ನನ್ ಆರಕ್ಷಕ ಅನ್ಸೋಲ್ಟ ಆಯಾತ್ ಕಾರ್ಯಮಂಡಲ ಎತುಲು ಪಾರ್ಲಿಮೆಂತು ಪೆಮಿನಿನ ಸಿಯಲುಮ ದಿನಾ ವಿಸಿನ್ ಸೌಖ್ಯ ಆರಕ್ಷಕ ವಿಧಿವಿಧಾನ ಅನು ಕಟಿಯುತು ಕ್ರೀಮ ಅತ್ಯವಶ್ಯ ಭವ ಅವಧಾರಣೆಯ ಪ್ರಕಾಶಕರ ಸಿಟಿ ಅದು ದಿನ ಗರು ಅಗ್ರಾಮಾತ್ಯಮ ಮುದಲ್ಲ ಮಾತ್ಯಮ ಸಹ ಬೌದ್ಧ ಶಾಸನ ಆಗಿ ಕಟಿಯು ಸಂಸ್ಕೃತಿ ಕಟಿಯುತ ಮಾತ್ಯಮ ವಿಶೇಷ ನಿವೇದನೆ ಪಾರ್ಲಿಮೆಂಟು ಕಟಿಯುತು ಪಿಲಿಬಂದ ಕಾರಕ ಸಭಾವೇ ರಸೀಮಕ್ ದಿದಾ ಸ್ವಿಸ್ಸೆ ಅಕ್ಟೋಬರ್ ಮಾಸ ಹಯವಿನಿ ಅಗಹರು ಆದ ಇನಂ ಅದ ದಿನ ಪೂರ್ವ ಭಾಗ ಎಕುಲಹ ಇತಿಹಟ ಕಾರಕ ಸಭಾ ಅಂಕ ದಿಕೆಹಿ ದೀ ಪ್ಯವತ್ತೀಮಟ ನಿಯಮಿತ ಬೆವಿನ್ ಈಟ ಪೆಮಿನ ಸಹಭಾಗಿ ಲೆಸ ಕರು ಸಾಮಾಜಿಕ ಮಂತ್ರಿವರ್ಯನ್ ಸೀಲು ದಿನಾಟ ಮೇನ್ ದನುಂದೀಮಟ ಕೆಮೆತ್ತಿ ಕರು ಅಗ್ರಾಮಾತ್ಯಮ ಸಹ ಮೊದಲ ಮಾತ್ಯಮ ಬುದ್ಧ ಶಾಸನ ಆಗಮಿಕ ಸಂಸ್ಕೃತಿ ಕಟುತು ಅಮಾತ್ಯಮ ಕಥಾನಾಯಕ ತುಮ ವಿಸಿನ್ ಲಿಪಿಲಗ್ನಾದಿ ಪಿಲಿಗಣ್ಯಮ ಶ್ರೀಲಂಕಾ ಸಮಾಜ ಪ್ರಜಾತಾಂತ್ರಿಕ ಸಮಾಜವಾದಿ ಜನರಜೆ ಆಂಡುಗ ವ್ಯವಸ್ಥಾವೇ ಅಕಸಿಯ ಪಣಸತ್ರ ಹಯ ವ್ಯವಸ್ಥಾ ಪ್ರಕಾರ ದಿದಾ ದಾನಮೇ ಮುದಲ್ ವರ್ಷ ಸಂಧ ವಿಗಣಗಾಧಿಪತಿವರೆಯಾಗಿ ವಾರ್ತಾವೇ ದಿವೆನಿ ಕಾಂಡೇ ದಿವೆನಿ ಕೊಟಸ ಸಹ ನವವೆನಿ ಕಾಂಡೇ ಪಲವೆನಿ ಕೊಟಸ ಮಮ್ಮ ಇದಿರಿಪತ್ ಕರಮಿ ಕರು ಸಭಾನಾಯಕ
ಈ ವಾರ್ತಾ ಮುದ್ರಣೆ ಕಲಿವಿತಿಯಾಗಿ ಯೋಜನಾ
ಎಕ ಶ್ರೀಲಂಕಾ ಪ್ರಜಾತಾಂತ್ರಿಕ ಸಮಾಜವಾದಿ ಜನರಜೆ ಆಂಡುಗ ವ್ಯವಸ್ಥಾವೇ ಎಕಸಿಯ ಪಣಸತ್ರ ಹಯ ವ್ಯವಸ್ಥಾ ಪ್ರಕಾರವೇ ಜಾತಿಕ ವಿಗಣನ ಕಾರ್ಯಾಲಯವೇತ ಲಭ್ಯತಿ ಶ್ರೀಲಂಕಾವೇ ಖನಿಜ ತೇಲ್ ಗಬಡಾ ಕಿರೀಮ ಸಹ ಬೆದಹರಿಂ ಪಿಲಿಮಂದ ವಿಶೇಷ ವಿಗಣನ ವಾರ್ತಾವೇ ದಹವೆನಿ ಕಾಂಡೇ ದಾ ಹತ್ವೆನಿ ಕೊಟಸ ಮಮ್ಮ ಇದಿರಿಪತ್ಕರಮಿ
ಗರು ಕಥಾನಾಗಿತ್ತಮ್ನೆ ಈ ವಾರ್ತಾವ ಮುದ್ರಣೆ ಕಲಿಯುತ್ತಾಯಿ යෝජනා.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2016, 2017, 2018, 2019 වර්ෂ සඳහා රාජ්‍ය කාර්යබන්ධන ශාලා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂ සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2019 වර්ෂ සඳහා නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සංස්කෘතික කටයුතු අංශයේ කාර්යසාධන වාර්තාව, 2019 වර්ෂ නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සඳහා නිවාස ඉදිකිරීම අංශයේ කාර්යසාධන වාර්තාව, 2019 වර්ෂ සඳහා ප්‍රජා සභාවේ බල ගැන්වීම සහ බතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය කාර්යසාධන වාර්තාව, 2019 වර්ෂ සඳහා කාන්තාලම කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය සමාජ ආරක්ෂණ අංශයේ කාර්යසාධන වාර්තාව සහ 2019 වර්ෂ සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ගරු කතානායකතුමනි මම ඉදිරිපත් කරන්නේ.
ගරු වාරිමාර්ග මහත්තයා,
ගරු කතානායකතුමනි, 2019 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහා මාර්ග අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්යසභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ද වාර්තාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්ය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගික 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගණ්ඩුප ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්යසභාව ඉදිරියයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 ආයන්න වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 20 ජූනි 13 වෙනිදා සිට බලපෑත්වෙන පරිදි නිසි බලධාරයා ලෙස සම්මානීය මහාචාර්ය වීරකෝන් මුදියන්සේලාගේ අභයරත්න බණ්ඩාර මහතා පත්කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 20 ජූනි 29 දින ඇති අංක 2.1.8.2.6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 ආයන්න වගන්ති යටතේ මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂක වෙනුවට 2020 අප්‍රේල් 1 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි නිසි බලධාරයා ලෙස ආචාර්ය නවරත්නගේ සුනිල් ජයරත්න නවරත්න මහතා පත්කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2020 ජූනි 29 වන දින ඇති අංක 2.1.8.2.7 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකන ලද නියමය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 ආයන්න වගන්ති යටතේ මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂක වෙනුවට 2020 ජූලි 1 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි නිසි බලධාරියා ලෙස මහාචාර්ය SMA නානායක්කාර මහතා පත්කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2020 ජූලි 1 දින ඇති අංක 2.1.8.2.34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකන ලද නියමය මම ඉදිරිපත් කරමි. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම ගෞරවයෙන් යෝජනා කරමි.
ගරු ප්‍රවාහන අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2009 වර්ෂයේදා ප්‍රවාහන සේවා කළමනාකර අමාත්‍යාංශයේ කාර්ය සහක වාර්තා මම ඉදිරිපත් කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ සම්බන්ධ සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි, මේ වාර්තාව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ තීම කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සංචාරක අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2019 වර්ෂය සඳහා සංචාරක ගුවන් සේවා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධක වාර්තාව සහ ගිණුම් සභාවට මම ඉදිරිපත් කරමි.
ගරු අධිකරණ අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්යක සභාව යොමු කරයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම, ගරු ගාමිණී ලොකුගේ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පිළියන්දල් තුම්බෝයි ලංකා 92-3 අන්දරණ ස්ථානයේ පන්දිකේ ඒ රෝමිත තරුණදි මැනුවෙන් ලැබුණ පෙත්සමක්ද නුගේගොඩ පැපිලියන පාර අංක 32 ඒ ධර්ම ස්ථානයේ පන්ති P.S. ෆොන්සේකා මහතාගෙන් ලැබු පෙත්සමක්ද දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර අංක 79-52 ධර්ම ස්ථානයේ පදිංචි P.R.L. පීරිස් මහතාගෙන් ලැබු පෙත්සමක්ද පිළියන්දල බිම්බාරාම පාර අංක 41 එක ධර්ම ස්ථානයේ පදිංචි R.M. ටිකරි බණ්ඩාගෙන් මැද ලැබු පෙත්සමක්ද පිළිගන්වන.
ගරු S.M. චන්ද්‍රසේන අමාත්‍යතුමා,
කතානායකතුමනි, මෙදවච්චිය දුම්රිය නගරය යන ලිපිනෙහි පදිංචි එම් චන්ද්‍රිකා ප්‍රියදර්ශිනී කුමාරි අබේසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද මෙදවච්චිය පිහිවිය කොල්ලාව යන ලිපිනෙහි පදිංචි DMSR සෙනවිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද එවාගේම අනුරාධපුර ගුවන්තොටුපළ පාර පොලිස් නිල නිවාස අංක 17 ධරණ ස්ථානයේ පදිංචි DRC දිසානායක මහත්මයාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු දයාසිරි ජයසේකර මහත්මයා,
පැමිණියා
සර්. ගරු හර්ෂණ රාජකරුණා මහත්මයා,
ගරු කතානායකතුමනි, කිරිඳිවැල මිල්ලතේ කිරිවැල්ලේ වත්ත අංක 116F ධර්ණ ස්ථානයේ පදිංචි BGW ජයසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද නිට්ටබුව කිඹුල් හේනවත්ත අංක 68-2 දරණ ස්ථානයේ පදිංචි R.A. සෙනවිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පැපිලිවල දංගල්ල සිරිසෙවණ අංක 374 දරණ ස්ථානයේ පදිංචි R.P.W. රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
අමරකීර්ති අතුකෝරළ මන්ති,
ගරු කතානායකතුමනි, කදුරුවෙල දිමුතුගම අංක 30 දරණ ස්ථානයේ පදිංචි W.M. ග්‍රේෂන් සුනිල් මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි. ස්තුතියි.
ගරු මංජිලා දිසානායක මහත්මිය,
ගරු කතානායකතුමනි, නිට්ටඹුව 26-90 ග්‍රීන් පාර්ක් පාර අංක 64-15 ධර්ම ස්ථානයේ පදිංචි ඉන්ද්‍රජිත් රවින්ද බස්නායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමා,
මම අහන ගරු කතානායකතුමනි,
කර්මාන්ත මන්ත්‍රී,
ගරු කතානායකතුමනි, සති දෙකක් කල් ඉන්නවා.
චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, දෙවෙනි ප්‍රශ්නේ අහනවා.
දල්ලමත්තු,
ගරු කතානායකතුමනි, පිළිතුර A1 130යි, A2 10යි, A1 ගරු අධිකරණයේ විභාගයෙන් පවතින කරුණක් වන බැවින් පූජිත නිලධාරීන් සේවය කළ රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සුදුසු නොවේ. A1 ගරු අධිකරණයේ විභාගයෙන් පවතින කරුණක් වන බැවින් චෝදිත නිලධාරීන්ගේ නම් ලිපිනයන් හා ඔවුන්ගේ සේවය කළ රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල දරණ ලද තනතුරු පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සුදුසු නොවේ. ආ තුන මූලික විමර්ශනවලදී ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නොමැති බවට කරුණු අනාවරණය වූ නිලධාරීන් උදාහර ඇති අතර මූලික විමර්ශනවලදී අදාළ ත්‍රස්තවාදී ක්‍රියාව සඳහා සම්බන්ධ බවට හෝ ආධාර අනුබල ලබා දී ඇති බවට හෝ කරුණු අනාවරණය වූ අයවලුන් අත්අඩංගුවටගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. ඇතමුන් සම්බන්ධයෙන් ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කර නීතිපති උපදේශපතා උද්ෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. ආ අතර නීතිපති උපදේශපතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති ගොනු සම්බන්ධව නීතිපති උපදේශ සානුව කටයුතු කරනු ලබන අතර ගරු අධිකරණයේ විභාගවර නඩු සම්බන්ධයෙන් අධිකරණ නියෝගානුව කටයුතු කරනු ලැබේ. ඈ පැන නොනගී
ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි ගරු කරන ඇමතිවරේ ගරු ඇමතුමනි, පාස්කු ප්‍රහාරය කියන සිද්ධිය විශේෂයෙන්ම ඉතාමත්ම ඛේදනීය සහ ඔබ ආණ්ඩුවට ඉතාමත්ම වැදගත් වූ කාරණයක් අපි දැක්කා. විශේෂයෙන්ම මේට සම්බන්ධ ඍජුව වක්‍රව ව්‍යංගව සම්බන්ධයි සියලු දෙනා ඉතාමත්ම බුද්ධි සම්පන්න ඔබ ආණ්ඩුව ආවට පස්සේ අත්අඩංගුවට ගත්තා. ඒ සඳහා විශේෂ හමුවීම් තබලා ඒ සඳහා ඍජු සම්බන්ධකම් තිබෙනවා කියන විශාල මාධ්‍ය ප්‍රකාශය තිබුණා. ඒ අතරින් ගරු ඇමතුමනි, අපි දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මීට කලින් මේ සිදුවීම වෙලා ආණ්ඩුව ආවට පස්සේ අපි දැක්කා අපි හිටපු වග්ගීතෝ ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර සම්බන්ධයි කියලා, ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියායි කියලා කාරණා ප්‍රකාශත මාධ්‍ය තුළ, විවිධ ජනමාධ්‍ය තුළ පළ වෙනවා. ඒ වගේ මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ, ඒ නිසා එතුමා නිදහස් කරන්න සිද්ධ වුණායි කියන කාරණා. මගේ තන විශාල කැළඹකට ලක්විච්ච, ඒ වගේම විශාල සැකයකට තුඩු දෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. එතුමා මම දන්නවා ඕනෑම පුද්ගලයෙක් කරද්දකොට ඒකට කිව්වා වගේම දඩුවම් දෙන්න පුළුවන් ඇමතිවරේ. ඉතින් මම අහනවා මේ පරස්පර ප්‍රකාශයේ පිළිබඳව විශේෂයෙන්ම අද රටේ පවතින පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ නීති පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳ මේක පාසු ප්‍රකාශ සම්බන්ධ ප්‍රශ්නයක් නිසා මම මේ අහන්නේ. ඒ සඳහා යම් වැඩපිළිවළක් මේ ප්‍රකාශයේ දෙක පරස්පර වීම සඳහා යම් වැඩපිළිවළක් තිබෙනවාද? සමහරු කියනවා දැන් මේක විවිධ අත්වල බැඳ ගැනීම සඳහා මේ ප්‍රකාශන කරන සඳහා කටයුතු කරනවායි කියලා. ඒ සඳහා යම් සාධාරණ පිළිතුරක් ගරු ඇමතුමාගෙන් බලාපොරොත්තු
වෙමි. ද වේලාවට ආවේ ප්‍රශ්නේ. කිසිම සම්බන්ධයක් මේ ආණ්ඩුවත් එක්ක නැහැ. සාමාන්‍ය පොලිසිය කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව තමයි ඒ කටයුතු සිදු වෙලා තියෙන්නේ. දැන් ඔබ අහපු එක ප්‍රශ්නයකදී 10 දෙනෙක් ගැන කතා කරන්නේ. 10 දෙනෙක් අත්අඩංගු ඉන්නවා. දැන් මේ අයගෙනුත් සමහර අය අත්අඩංගුවට ගත්ත අය නිදහස් කරලා තියෙනවා. ඒ අවශ්‍ය අදාළ සිද්ධියට සම්බන්ධ තොරතුරු නොමැතිකම නිසා. ඒකට මේ අනුව නීතිපති උපදේශකවම කටයුතු කරන අයත් ඉන්නවා. ඒ වගේම සැකකරුවන් උදාහර ඇති අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේම සැකකරුවන් නීතිපති උපදේශකවම කටයුතු කරලා තියෙනවා. ඊළඟට සමහර අය නඩු විභාගවන අතර නීතිපති උපදේශපතා කටයුතු කර ඇත. ඉතින් නඩු දිනයන් ඉස්සරහට තියෙන ඒවා තියෙනවා. මේ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ වගේම පොලිසියේ යන දැන් ඔය කියන පුද්ගලයා මෙම සැකකරුව 2019/04/21 වෙන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ පිපිරවීම සිදු කරන ලද බෝම්බකරුවන ඉන්සාෆ් අහමඩ් සමග 2019 පවත්වන ලද ඇමතුම් 7ක සම්බන්ධතාවයක් මත 20/04/14 වෙනි දින අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉන්පසුව 79.48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධාන පනතේ 6.1 වගන්තිය ප්‍රකාරව පොලිස් අධිකාරීවරයෙකුගේ ඉල්ලීම මත දින 3ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති ප්‍රතිපාදන අනුව දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කළා තියෙනවා. තවදුරටත්
ප්‍රශ්න කිරීම සඳහා දින 3ක කාලය අවසන් වීමෙන් පසුව එම පනතේ 9.1 වගන්තිය ප්‍රකාරව මාස 3කට වරක් මාස 18 දක්වා කාලයක් සඳහා රදවුම් නියෝග ලබා ගැනීමට ඇති ප්‍රතිපාදන අනුගමනය කරමින් ඒකට ඇමතිවරයාට තමයි ප්‍රතිපාදනය තියෙන්නේ කරමින් මාස 3 බැගින් දෙවතාවක්ම මාස 6ක් කාලයක් සඳහා රඳවුම් නියෝග ලබාගෙන විමර්ශන කටයුතු කරලා තියෙනවා. එසේ සිදු කරන ලද විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපර පිපුරු පිපිරවීම සහ සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් සිදු කරන ලද විමර්ශන වලදී කරුණු අනාදරය වී නැහැ. එබැවින් රඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස් කර 20/20/9/28 දින ආරක්ෂක මාත්‍යාංශයට යොමු කර සැකකරුව 29 වන දින අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර මුදාහැරලා තියෙනවා. මම ලබාගත් අපේ පිළිබඳව විමසීමේදී ඒක වෙනම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා මේ පිළිබඳව විමර්ශනය කරන්න. ඒ අය සියලුම දුරකථන ඇමතුම් දුරකථන ඇමතුම් 17ක් පමණ තියෙනවා. ඒ සියලුම දුරකථන ඇමතුම් අරගෙන තියෙන්නේ අමාත්‍යාංශයේ දුරකථන මගින්. ඉතින් ඒක දැන් ත්‍රස්තවාදී මේ ක්‍රියාවටම කෙලින්ම ඍජුව සම්බන්ධ වෙලා නැති බවට ලබාගත් තොරතුරුත් ඒ වගේම අර විශ්වාස කරන්නේ ව්‍යාපාර කටයුතු. ඒ කියන්නේ අවසාන දුරකථන පණිවිඩය ආරම්භ තියෙන්නේ මේ සිද්ධියට මාස 3කට පෙර. එතකොට ඒක නිසා තමයි මේ ඍජුව මේ පිළිබඳව අදාළ සාක්ෂිය ආදිය නැති නිසා තමයි නිදහස් කරන්න කටයුතු කළා. ඒ හැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂී භාවය නෙවෙයි. තවදුරටත් පොලිසිය තවදුරටත් මේ පිළිබඳව සොයාගෙන යනවා. විමර්ශනය කරගෙන ඒ විමර්ශනයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය අත්අඩංගුවට ගන්න පුළුවන්.
ඇත්තටම ඒ කාරණේ සාධාරණ කිරීම සඳහා යම් කාර්යයක් දුන්නා. මං ඇහුවේ කරු ඇමතුමනි පොලිස් මාධ්‍යක ප්‍රකාශවරයා ඉතා පැහැදිලිව මාධ්‍ය තුළ ඔබතුමාට මට අහන්න දෙන්න පුළුවන් කතානායකතුමා අවසරය දෙනවනම් පැහැදිලිව එතුවා මේකට සම්බන්ධයි මෙන්න මේ බෝම්බ රැගෙන යෑමම කියන. ඉතින් එතකොට අද ඉතා බරපතල කාරණයක් තියෙනවා. පොලිසිය පිළිබඳව යම් විශ්වාසයේ බිඳවැටීමක් තිබෙනවා. ඒ කටින්ම ඒ වෙලාවේ ඒ මාධ්‍යයම කියනවා නැහැ මේකට සම්බන්ධ නැහැ කියලා. හරි බරපතලයි. පොද පුද්ගලයෙක් හැටියට ගත්තොත් ඒ පුද්ගලයාට විශාල අසාධාරණ සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ වෙලාවේ මේ රටේ බොහෝ දෙනා තුළ ඒ පුද්ගලයා අත්අඩංගු කරගෙන පිළිබඳ හිටියා. අපේ ගරු මල් විරංශ මන්ත්‍රීතුමාත් ඕනනම් සාක්ෂිකයි. එතුමත් ඒ කාලේ කිව්වා මේ බෝම්බ අරංගිය ආයතන යාගේ අයියා මෙන්න මෙහෙට අරංගියයි කියලා. ඔබතුමාට හරි ලේසි අපේ ඔබතුමාගේ අමාත්‍යංශින් ඇමතිවරේ කිලාසස් වෙනවායි කිව්වා. එතුමත් ඉන්නවා. නිසා මේවා මේ මාතෘකාද ගරු ඇමතිතුමනේ යම් විදිහක බලයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් යම් කටයුතු කිරීම කියන කාරණේ තමයි සමාජයේ කතා කරන්නේ. යම් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම සඳහා මේක හදලා මේක මවලා මවිත කරලා දැන් මේ නිලධාරි නෑ කියන කාරණේ ප්‍රසිද්ධ විශේෂ පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඔබතුමා මම හිතන යම් තැනකට ගෙනියයි මේ වගේ හැසිරීම වලට නැතුව අපි දන්නවා අල්ලන්න ඉන්නවා නම් ළඟමිනු අල්ලලා දාගන්න මේ ඒ සම්බන්ධයි කියලා. ඉතින් අමහන්නේ ඒකයි ගරු ඇමතුමනි මේ කියන නිලධාරින් වෙනුවෙන් ගන්න තීන්දුවක් හරි තියෙනවද කියලා මත්ද?
අන්තිමා සාමාන්‍යයෙන් යම් පැමිණිල්ලක් කරාම පොලිසියට ලැබුණාම යම් තොරතුරු ඒ වෙලේ කට කතා වෙනත් මාර්ගවලින් ආරංචි වුණාම යම් යම් අය අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා කියන දේවල් එකින් එකට පරීක්ෂණය කරලා සූදිසි කරලා තමයි අවසාන තීන්දුවක් ගන්න. සමහර අය අත්අඩංගුවට ගත්තට පස්සේ චෝදනාවක් නැත්තම් නිදහස් කරනවා. ඒක තමයි ඕනම දෙයකදී සිදු වෙන්නේ. සමහර වෙලාවට මාස 3 වමින මාස 3 4ක් රිමාන්ඩ් භාරයේ තිබිලා අන්තිමට නිදහස් කරනවා අන්තිමට නඩුන. නමුත් ඒකෙන් සතුටටපත් වෙන්නේ පැමිණිලිකාරයා විතරයි. නමුත් අර අනිත් අයට චෝදනා එහෙම කරපු අයට ලොකු අසාධාරණයක් සිදු වෙනවා. ඒ අයට විතර පානේ එයාගේ පවුල් වල අයට ඥාතීන්ට. මේ වගේ දේවල් සිදු වෙනවා. හැබැයි මේට සම්බන්ධයයි කියලා දැන් මේ පොලිසිය කියනවානේ කෙලින්ම ඍජුව වෙනත් කරුණු වලට තියෙනවා. ව්‍යාපාරික කටයුතු අරවට මේවට ඒවට අදාළ කටයුතු කරනවා. නමුත් මේ සිද්ධියට එහෙමනම් වෙන්නේ අවසානයේදී අවසාන වශයෙන්ම මාස 18ක්ම තබා ගන්න පුළුවන් මේ වගේ. මාස 7 3 වැඩි කර කර.
එතකොට එයාට ඊට පස්සේ තියෙන අයිතිවාසිකම් මොකක්ද ඒ නිසා සෑහීමකටපත් වෙනවා නේද සෑහීමකටපත් වෙනවා නම් එහෙම කරන්න පුළුවන් නමුත් නිදහස් ක්‍රීම පිළිබඳව තව දුරටත් දැන් වෙනත් අලුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යොදලාපත් කරලා ඒ සඳහාම මේ සිද්ධිය සම්බන්ධවම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් මේක සාධාරණයක් වෙන්න ඕනේ හැමෝටම. එහෙම නැතුව මේ වෙන ඩීල් දැන්ද බලන්න තමුන් ලාංසලා කාලේ 19 වෙනි සංශෝධනය එය ගෙනාවා. ඊවර වගේම SCID කියලා එකක් හැදුවා. හදලා ඉවර වෙලා කවුද අත්අරංගුවට ගත්තේ? 3 මාස 4 මාස රිමාන්ඩ් භාරයේ තබාගෙන හිටියා. නඩු පැවරුවද? නැහැ. ඒකෙන් උනේ ඇයට නින්දාවක් අපහාසාවක් මානසික වේදනාවක් ලබා දීපු එක විතරයි. මේ වගේ සිද්ධීන් නැති වෙනවා. හැබැයි සාධාරණ යනුව තොරතුරු නැත්තම් ආපහු රදවාගෙන ඉඳීමෙන් එයාට මානව හිමිකම් සඳහා යන්න පුළුවන්. ඕනනම් FR එකක් දැම්බලන් ඒත් අප ගන්න තිබුණා උසාවියෙන්. එහෙම කිසිම කෙනෙකුට අසාධාරණයක් වියුතු නැහැ. අවිශ්වාස කරන්න පුළුවන්. දැන් ඔය උසාවිය වල නඩු තියෙන්නේ සමහර නඩු අන්තිමට වරදකාරයා මෝල් ගහ. එහෙම නැත්නම් වචනේ. ගෝයන් ගහවට මුවා වෙලා වෙඩි තියුවා දැක්කයි කියලා කිව්වොත් ගෝයන් ගහ කියන්නේ මොකක්ද? සාක්ෂික උඩට ආවම ගෝයන් ගහ කිව්වම ඒක තර්ක කරනවා ගෝයන් ගහ මේ වගේ ගහක් කොහොමද මේකට මුවා වෙන්නේ? ඒ වගේ තර්ක දිනන. නමුත් කාටවත් මේ චෝදනා වලින් නිදහස් වෙන්න අරින්නේ නැහැ. ගෝයන් කොලේ. ආ මේ කිසිම වරදකාරයෙකුට නිදහස් වෙන්න අරින්නේ නැහැ. මොකද තමුන්ලාංශයේ දරණ මතේම තමයි අපි දරන්නේ. වරදක් කරලා තියෙනවා නම් මේක විශාල හැබැයි ඉතින් මේකෙන් ඔය ඔක තමයි ප්‍රශ්නේ. මේක උණ ගවම්ම හැම එක්කලාම විවිධ අදහස් පළ කරනවා. ඒතර විවිධ අදහස් පළ කරලා ඒ අනුව විභාග පවත්වනවා. ඉතින් මේ අදහස් පළ කරගෙන පස්සේ මම හිතන්නේ එයාට තියෙනවා නම් යම් සාක්ෂි දැනුණත් ඉදිරිපත් වුණොත් ඔබතුමාට තියෙනවා නම් මේ ගැන විශේෂ සාක්ෂියක් හරි තොරතුරක් කරුණාකරලා අදම දෙන්න ඒ පිළිබඳව ගන්න පුළුවන් මේ නිදහස් කරගන්න උදාහරණය විතරයි නමුත් විභාග යනවා තිබුණොත් අලුත් සාක්ෂි අපව අත්අඩංගුවට අරගෙන අපිට කරන්න පුළුවන් මේ බාධා වුණා නෑ නෑ 10ක් වුණත් අහන්න කතානායකතුමා අවසර දෙනවා
ඒ ප්‍රශ්නේ අහුවනම් හොඳයි ඉක්මනට.
හයිද. හරි අන්න මොනම කතානායකතුමාට හරි ආදරියයි. ගරු කතානායකතුමනි අපේ සමර්ගරු ඇමතුමා ඇත්තරම පොලිසියේ වෙන ක්‍රියාදාමයේ විය යුතු නඩු කටයුතු බලම ඉතාමත්ම පැහැදිලිව ඒ ක්‍රියාදාමයේ පිළිබඳව මේ වර්තමාන සමාජයේට පාර්ලිමේන්තුව තුළද කිව්වා. ඔන්නෝක වෙන්නේ නැති නිසා තමයි ගරු ඇමතුමනි ප්‍රශ්නේ තියෙන්නේ. මම පළවෙනි ප්‍රශ්නේම තමයි ආයේ දෙවෙනි ප්‍රශ්නේ හැටියට ඔබතුමාගෙන් අහන්න උත්සාහ කරන්නේ. යම් නිලධාරී දමතුමක් අපේ ආණ්ඩුකාරේ ගෙනාව ඇල්ලුවේ නැහැ කටයුතු කරා. ඒවා මාධ්‍ය තුන පෙන්වුවා. හරි අසාධාරණයක් සිද්ධ වුණා තමයි. ඒ වගේම අපි හිතෙනවා වග කිය යුතු පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයාගේ ඒ දෙබිඩි සහගත පිළිවළ දෙබිඩි ප්‍රකාශයේ පිළිවළ.
තවම ප්‍රශ්නට ආවේ නැහැ.
එනවා කලින්. අනේක. ඒ දෙබිඩි පිළිවළ යම් සාධාරණයක් ගත්තොත් කවුරුත් නිලධාරී මම හිතනවා ඉදිරියට එහෙම නොවේ ආණ්ඩුවත් එක්කගෙන මේ වැඩ පිළිවෙලට යන්න පුළුවන් නිසා ඒ සඳහා ගන්න පියවර කියන ගෞරවය මතුවෙන කෙටියෙන්.
ප්‍රශ්නේ ඔය කතා කරපු එක හරියට පැහැදිලි නැහැ කෙටියෙන් අහන්න බලන්න.
මාර තේරෙනවා දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මාධ්‍යට කියලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. මෙයා ඉන්නවා සම්බන්ධයි. මෙයා අනිවාර්යයෙන් මේකට ඉන්නවා. දැන් කියනවා නැහැ හැම දෙයක් සාක්ෂියක් නැහැ අපි අතාරිනවා කියලා. ඒතොර පළවෙනි ප්‍රකාශය කියනවා පැහැදිලිව මෙයා මේකට සම්බන්ධයි. හැබැයි දෙවෙනි ප්‍රකාශය කියනවා නැහැ මෙයා සම්බන්ධ නැහැ ඉදහස් කරා. ඒතකොට අර පුද්ගලයාට විශාල අසාධාරණ සමාජ වශයෙන් වෙලා තිබේ. ඒක නිවැරදි කරන්න වැඩ පිළිලක් හදන්න.
ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් කැටියට පරීක්ෂණයකින් පසුව. නිකන් මාධ්‍යයට මාධ්‍ය සම්දර්ශනක් දානවනේ දේශපාලඥයෝ වගේ. ඒකයි මේක නරක. අපි ඒක ගැනස් වෙනවා.
හරි බොහොම ස්තුතියි. බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා අධිකරණ මැතිතුමා ගැනසීමට.
මම අහනවා.
අරු. අරු සති දෙකක් කල් ඉඳන. කතා නැහැ. දරු කතානායක තුමනි සති දෙකක් කාලයක් ඉල්ලන.
අංක 4 චාල්ස් නිර්මලනාදෙන් තුමා. අග්‍රාමාත්‍යමාගෙන් ඇසීමට.
වික්‍රම් සවනව.
ගරු කථානායකතුමනි, ආයක 2018 වර්ෂයේ තී මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් වෙන් වී තිබුණු නමුත් හානියට පත් වූ සංස්කෘතික මධ්‍යස්ථානයේ පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල පෞද්ගලික අයිතියට යටත්ව තිබුණු නිසා රජයේ මුදල් වැය කර එම ඉදිකිරීම් කටයුතු සිදු කළ නොහැකි විය. එවකට අමාත්‍යාංශ ලේකම් සහ අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් එම ප්‍රදේශයේ ඍජුවම නිරීක්ෂණය කොට අවශ්‍ය ඉඩම් අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී. නව ඉදිකිරීම් සිදු කිරීම වසර 3ක් යනතෙක් අත්හිටු වීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. අදාළ චක්‍රලේඛ සංශෝධනය වීමෙන් පසු ආ ඉඩම් අමාත්‍යාංශය වෙත පවරා ගැනීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ හැක. අදාළ නොයි.
නන්රි ගෞරව அமைச்சர்வர்களே, இந்த கலாச்சார மண்டபம் நன்றி அமைச்சர்வர்களே, நன்றி கலாச்சார அமைச்சரவர்களே, இந்த கலாச்சார மண்டபம் யுத்த காலத்தில் அரசாங்கத்தினுடைய பாவனைக்குட்பட்ட காரணத்தினால்தான் இந்த கட்டடம் சேதமடைந்ததன் காரணமாகத்தான் 2018 வரவு செலவு திட்டத்தில் இந்த நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருந்தது. நீங்கள் குறிப்பிட்டது போல இந்த நிதி ஒதுக்கீடு செய்யப்பட்டும் அந்த காணியினுடைய உரிமை பத்திரம் கலாச்சார அமைச்சுக்கு முற்றுமுழுதாக மாற்றம் செய்து கொடுக்கப்பட்டு விட்டது. மாற்றம் செய்து கொடுக்கப்பட்டதன் பிற்பாடு கூட இந்த நிலைமை இன்னும் மாற்றப்படவில்லை என்ற கருத்து அமைச்சுகளிலிருந்து கலாச்சார திணைக்களத்திலிருந்து தொடர்ச்சியாக அதிகாரிகளும் அமைச்சர்களும் கூறிக்கொண்டு வருகிறார்கள். இந்த இதுக்குரிய நடவடிக்கை செய்து முடிக்கப்பட்டு விட்டது. ஆனால் நீங்கள் தற்பொழுது கூறுகிறீர்கள் 3 வருடங்களுக்கு அரசாங்கத்தினுடைய புதிய கட்டிடங்கள் கட்ட முடியாத சுற்றறிக்கை ஒன்று இருப்பதாக. ஆகவே கௌரவ அமைச்சர்களே, இந்த கட்டிடத்தினுடைய தேவை கருதி இதை மிக விரைவில் அமைக்கப்பட வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன்.
கரு கதாநாயகத்துமணி, மேம கொடநகில வேணுவேன் மில்லியன் 4 දසම හතරක් දිසාපතිතුමාගේ ඇස්තමේන්තුවකට අනුව වෙන් කළත් මිලියන 25ක් මුලින් වෙන් කළා. නමුත් ඒකෙන් මිලියන 4.4ක ඇස්තමේන්තුවක් තමයි එවලා තියෙන්නේ. නමුත් ඒ වෙනකොටත් ඉඩමේ අයිතිය පිළිබඳ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේ ඉදිකිරීම් කටයුතු අත්හිටවන්න සිද්ධ වුණේ. මේ වෙන විට නිකුත් වී ඇති චක්‍රලේඛණයට අනුව අවුරුදු 3ක් යනතුරු නව ඉදිකිරීම් කරන්නට බෑ. ඒ මොනවා වුණත් ගරු කථානායකතුමනි, අපි විශ්වාස කරනවා මේකට යම්කිසි සහනය ලබා දිය හැකියි කියලා. ඒ අනුව ගරු මන්ත්‍රීතුමාට ආරාධනය කරනවා කාර්යාලයේ අපේ අමාත්‍යාංශයට ඇවිල්ලා අපි මේක කතා බහ කරලා එතකොට එතුමාටත් පැහැදිලි වෙයි මොකද කොතනද අඩුපාඩුව සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතෙන්දී අපිට තීරණයක් ගන්න පුළුවන් වෙයි.
நன்றி அமைச்சர் அவர்களே, நான் உங்களுடைய அலுவலகத்திற்கு குறித்த ஆவணங்களுடன் வருகின்றேன் என்று கூறிக்கொண்டு அடுத்ததாக இந்த தங்களுடைய அமைச்சின் கீழ்தான் தொல்பொருள் திணைக்களங்கள் இயங்கி வருகிறது. குறிப்பாக வடக்கு மாகாணத்தில் தொல்பொருள் திணைக்களங்கள் வர்த்தகமானி அறிவித்தல் மூலம் கைப்பற்றப்பட்ட காணிகளை விட மேலதிகமான காணிகளையும் அவர்கள் தங்களுடைய ஆள்கைக்குள் வைத்திருக்கிறார்கள். இந்த தொல்பொருள் திணைக்களம் ஒரு குறிப்பிட்ட இனம் சார்ந்த மதம் சார்ந்த திணைக்களமாக வடக்கு மாகாணத்தில் இயங்கிக் கொண்டிருக்கிறது. அவர் அமைச்சர்களை இந்த தொல்பொருள் திணைக்களம் மாவட்ட அபிவிருத்தி குழு கூட்டங்களில் கூட கௌரவ ஆளுநர் அவர்கள் கலந்து கொள்கின்ற கூட்டங்களில் கூட தொல்பொருள் திணைக்களங்கள் அந்த கூட்டங்களுக்கு சமூகம் அளிக்கிறதுக்கு மறுக்கிறது. நான் தங்களிடம் கேட்க விரும்புவது என்னவென்றால், தொல்பொருள் திணைக்களம் அந்த இலங்கையினுடைய வரலாறுகளை ஆய்வு செய்கின்ற திணைக்களமாக இருக்கின்ற போது ஒரு பௌத்த மதம் சார்ந்த ஒரு சிங்கள மதம் சார்ந்த தமிழர்களுடைய கலாச்சாரங்களை தங்களுடைய கலாச்சாரங்களாக தங்களுடைய அடையாளங்களாக அடையாளப்படுத்துவதற்கு வடக்கு பிரதேச வடக்கு மாகாணத்தில் முயற்சி செய்து வருகிறார்கள். இது தொடர்பாக உங்களுடைய கருத்து என்ன என்பதை நான் கேட்க விரும்புகிறேன்.
கரு கதாநாயக துமணி விசியம் ராஜ்ய ஆயத்தன கோ ராஜ்ய நிலதாரியே ஜாத்திய கட்டு ஹோ ஆகமட்ட பக்ஷபாத்தீவ கட்டியுத்து கிரீம அப்படி அனுமதகரான் එවගේම මෙතෙන්දී අපි ඔබතුමාට කියන්නට ඕනේ මේ වෙන විට ගරු කථානායකතුමනි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ ගරු ජනාධිපතිතුමාගේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. එය අපේ විෂයපතෙන් ඉවත් කරලා කෙසේ වුවත් ඔබතුමා පැමිණෙන විට ඒ අදාළ ලියකියවිලිත් අරගෙන එනවා නම් ඒ පිළිබඳවත් සොයා බලා කටයුතු කරන්නට පුළුවන්.
தாங்கள் அழைத்தால் வடக்கு மாகாணத்தில் இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்கள் அந்த எங்களுடைய பிரச்சனை சம்பந்தமாக தொல்பொருள் திணைக்கள பணிப்பாளருடன் கதைத்து ஒரு தீர்வுக்கு வர முடியும் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. அந்த பணிப்பாளருடன் ஒரு ஆலோசனை கூட்டம் நடத்துவதற்கு தங்களால் ஏற்பாடு செய்ய முடியுமா என்பதை நான் கேட்டுக்கொள்கிறேன்.
கரு கதாநாயக துமணி விஷயப்பத்தின் பெஹரவத்தின் ஆயத்தனையா கதவீம பிளிபந்தவ ரிஜு அககீம கனட்ட பெஹ த கெசே உத் கரு மந்திரி துமாகே இல்லீம பரிதி அபி உற்சாய தரான் ஏ கட்டியுத்த கரான் හොඳම දේ තමයි මේ අවස්ථාවේදී ගරු කථානායකතුමනි මුලින්ම එතුමා ඇවිල්ලා තිබෙන කරුණු කාරණා එක්ක කොතනද අඩුපාඩු සිද්ධ වුණේ කියලා සොයා බලලා කටයුතු කිරීම. ඒ සඳහා අමාත්‍යාංශ දිනයකදී ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න කියලා.
එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා, අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි.
මයි ප්‍රශ්නයට උත්තර දෙන කථානායකතුමනි. ප්‍රශ්නය ආ උත්තරය දනිමි. කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට දහම්පුර පොතුවිල් කුඹුර අක්කර අංක 101 අනවසර නිවාස 140 පිහිටා ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කරන ලෙස සමීක්ෂණයකින් තහවුරු කරගෙන ඇත. ආ ප්‍රශ්නය 1 උත්තරය ඔව්, 2 මහල් නිවාස ව්‍යාපෘතියකින් නිවාස ලබා දෙන ලද පවුල් සංඛ්‍යාව 80යි. 3 ප්‍රශ්නයේ උත්තරය ඔව්, නිවසක් ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇති ප්‍රමාණය අනුව මහල් නිවසේ වටිනාකමින් කොටසක් පොලි රහිත සාමාන්‍ය වාරික වශයෙන් වසර 30කදී ගෙවී යන පරිදි අය කරනු ලැබේ. ප්‍රශ්නය 4 උත්තරය නිවසේ ඉදිකිරීම් පිරිවැය ආවරණය කර ගැනීම නිවාස නඩත්තු කටයුතු සහ ප්‍රතිලාභියාගේ දායකත්ව වෙනුවෙන් මෙම මුදල අය කරනු ලැබේ. පස්වෙනි ප්‍රශ්නේ උත්තරේ 5 සදාම් පරිදි අදියර 3ක් ඇත්තේ නිවාස ලබා දුන් ලැබේ. පළවෙනි අදියර නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය මගින් අනුමත කර ඇති නාගරික පුනර්ජීවන ව්‍යාපෘති යත්තේ නිවාස ලබා දීම සඳහා වන ප්‍රතිපත්ති මාලාව අනුව මූලික සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවන් 40 දෙනෙකු සඳහා ප්‍රමුඛතාව මත පළවෙනි අදියරේදී නිවාස ලබා දෙන ලදී. දෙවන අදියර තීරණ කමිටු නිර්දේශන අනුව ඉදිරියේදී කළමනාකාර මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව අවම වශයෙන් 2011 2016 වර්ෂ අතරින් වසර දෙකකදීවත් අදාළ ගෘහාංක යටතේ ඡන්ද හිමි නාමලේඛනයේ පදිංචි වී සිටි එම ස්ථානයේ පදිංචි තහවුරු කර ඇති ඉල්ලුම්කරුවන් 40 දෙනෙකු සඳහා නිවාස ලබා දෙන ලදී. තුන්වන අදියර ඉතුරු ඉල්ලුම්කරුවන් 60 දෙනා සඳහා අභියාචනා කමිටු නිර්දේශන අනුව ක්‍රියා කර කොළොන්නාව පොතුල් කුඹුර අක්කර 100කට වත්ත නිදහස් කර ගැනීමට නියමිතව ඇත. ප්‍රශ්න 6වෙනි ප්‍රශ්නයේ උත්තරේ ඉතිරි පවුල් සංඛ්‍යාව 60යි. 7වෙනි ප්‍රශ්නයේ උත්තරේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘති යටතේ කොළොන්නා ප්‍රදේශයේ දැනට ඉදිකර ඇති සංහිඳ නිවස ව්‍යාපෘතියෙන් මෙම වසර තුළ නිවාස ලබා දීමට සැලසුම් කර ඇත. ඈ ප්‍රශ්නය පිළිතුරු අදාළ නැත.
6වෙනි එකට දුන්න උත්තරේ මොකද්ද එතුමා?
මන්ත්‍රීතුමා
දිනය
මේ අවසානපත් ප්‍රශ්නේ අපි 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 බලාපොරොත්තු මන්ත්‍රීතුමා එතන අර අභියාචනා ඉදිරිපත් කළ තියෙන අය කමිටුවක් මගින් මේ වෙලාවේ ඒ අය ගැන අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ අධ්‍යයනය අනුව අපි බලාපොරොත්තු
වෙනවා
මේ වසර අවසන් වෙනට දෙන්නට ඒක බලාපොරොත්තු වෙන ප්‍රමාණය.
ඇමතුමා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ ඔබතුමා කියපු ටික හරි මේ දැන් මේකේ පොඩි අවුලක් තියෙනවා. අවුල තමයි දැන් අර 80කට ගෙවල් දීලා තියෙනවා. ඒ 80 කොටස් දෙකකට දුන්නේ. එතකොට පළවෙනි කොටසට දුන්නු කට්ටියට කුලිය ගන්න මේ අර මුදලක් අය කරගන්න මාසිකට රුපියල් 2800යි. දැන් එම මහල් නිවාස ව්‍යාපෘතියේම දෙවෙනි කොටසට දුන්නු අයට 5600කින් ආරම්භ වෙලා අවුරුදු මේ ගාණක් ගිහිල්ලා ඒක 3030ක් ගියන් පස්සේ 3600 රඩු වෙනවා. දැන් අර එකම මේ ඉඩමේ හිටපු කට්ටිය එකම තැනකට පදිංචි දන්නේ ඇයි මේ දෙවිදියකට අය කිරීමක් කරන්නේ?
ඇත්තටම මෙතන මේ වර්ග 3ක කණ්ඩායම් හඳුනාගෙන තියෙන අය පළවෙනි අය තමයි පැහැදිලිවම මෙම ස්ථානයේ කාලාන්තරයක් තිස්සේ පදිංචිලා හිටපු අය. ඊළඟට දෙවැනි කොටස ඔබතුමා කිව්වා වගේ අර තරමක් වැඩි මුදලක් අය කරලා තිබෙන්නේ කාලාන්තරයක් තිස්සේ පදිංචි වෙලා හිටියේ නැතත් අවුරුදු දෙකක් පමණ කාලයක් එහි 2010න් පස්සේ ආපු අය. මොකද මේ නාගරික සංවර්ධන අධිකාරියට මතයක් ඇවිල්ලා තියෙනවා සමහරවිට මේ අපි මේ ව්‍යාපෘති පටන් ගත්තට පස්සේ ඔබතුමා දන්නවා මේ 2011 මේ ව්‍යාපෘති පටන් ගත්තට පස්සේ නිවාස 21000ක් විතර හදන්න සැලසුම් වුණා. සමහර අය දන්නවා දැන් මේක වෙනවා කියලා. ඒ නිසා සමහර උදවිය ඇවිල්ලා මේ ප්‍රදේශවල අලුතෙන් පදිංචි වෙනවා වගේ තත්ත්වයක් තියෙනවා. මේ වගේ අයට තමයි පොඩි වැඩිපුර මුදලක් අය කරලා දීලා තියෙන්නේ. ඊටත් වඩා බරපතල ගැටතු දෙන අයට තමයි මේ වෙලාවේ අභියාචනා ඉදිරිපත් කරලා උන් පිළිබඳ තීන්දුවක් ගන්නට නියමිත මේ වසර අවසන් වන්නට පෙර.
මේ මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන මේක පස්සයක් නෙමෙයි. ඒ අයටත් පුළුවන් නම් 2800 කරලා දෙන්න. මොකද එදිනදා කුලී වැඩ කරලා හම්බ කරලා ජීවත් වෙන මිනිස්සු එතන ඉන්නේ. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ඇමතුමා දැන් මේ ඉඩම දැන් මීතර මුල්ල කසල කන්දටයි ආබදව තියෙන එක දැන් මේක නාගරික උද්‍යානයේ වැඩසටහනක් එක තමයි ආවේ. දැන් මට පේනවා දැන් ඒ උද්‍යාන වැඩකටයුතු අතරමැද නතරලා තියෙනවා. මම අතර මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කරා. ඒතර ඒගොල්ලනුත් පිළිගන්නවා මේ මේ යම් නතර කිරීමක් කරලා තියෙනවා වෙනත් වැඩසටහනක් සඳහා කියලා. මම කැමැති දැනගන්න මේ ඉදමට මොකද්ද කරන්න හදන්නේ දැන්?
ඇමතුමා මම මේ වැඩ බාර ගත්තට පස්සේ මම ගිහිල්ලා මේ ගැන සම්පූර්ණ අධ්‍යයනයක් කරා. ඒතර මේ මීතර මුල්ලේ නායාමෙන් පස්සේ 2014 මේ කුණුකන්දර මොකද කරන්නේ කියන ගැන මතවාද ගොඩක් තිබුණා. එකක් තමයි මේ කුණුකන්ද පාවිච්චි කරලා මේකෙන් බලශක්ති නිෂ්පාදනය කරන වගේ දෙයක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ කුණු ටික වෙන කොහෙටද ගෙනියන්න පුළුවන්ද? ඒ වගේම අවසානයේ 2018 විතර ආපු යෝජනාවක් තමයි මේ නාගරික උද්‍යානයක් ඇති කරන්න ඕනේ කියන යෝජනාව. දැන් මම මේ ගැන බැලුවාම මේකේ අවසාන තීන්දුවක් අරගෙන නැති වුණත් මමත් සිටින්නේ මේ නාගරික උද්‍යාන අදහස හොඳයි කියලා. මොකද මේක ලෝකයේ හුඟක් රටවල විශේෂයෙන්ම දියුණු රටවල භාවිතා කරන උපක්‍රමයක් මේ වගේ පරණ කුණුකන්ද සඳහා. ඒ නිසා මෙතන අකර 18ක පමණ ඉඩ ප්‍රමාණයක් තියෙනවා දැන් කුණුකන්දට යට වෙලා. යෝජනා වෙලා තියෙන්නේ අකර 33ක පමණ ප්‍රමාණය මේ දැනට කුණුකන්ද තියෙන ඉඩ ප්‍රමාණයත් ඒවට මේ 101 වත්ත වැනි අත්පත් කර ගැනීමට නියමිත හා දැනටමත් අත්පත් කරගෙන තිබෙන ඉඩ පාවිච්චි කරලා මේ සමස්ත ප්‍රදේශයේම නාගරික ප්‍රදේශයක් වශයෙන් සංවර්ධනය කරන එක.
මරිකාර්මන්තුමන්ට
බලශක්තියට පාවිච්චි කරන්න බැරි එතන තිබ්බේ ගොඩක් මේ වෙඩ් ගාබේජ්. ඒ නිසා ඒ ඉන්වෙස්ට්මන්ට් එක ආයෝජකයන්ට පාඩුයි කියලා තමයි එනේ නැය හැරිලා ගියේ. එතකොට මේක කඩාවැටුණයින් පස්සේ මේක නාගරික උද්‍යානය කරන ගමන් සාකච්ඡාවලදී මම හිතන චම්පි කරනවා කැමතුවා මෙතන නැහැ. ඒ කාලේ එකඟ වුණා. මොකද කොළඹ දිස්ත්‍රික්කයේ බස් ස්ටෑන්ඩ් එකක් නැති, ඔඩිටෝරියම් එකක් නැති, ෆිල්ම් හෝල් එකක් නැති එකම නගරය තමයි කොළොන්නාව නගරය. එතකොට එතනට ටවුන් එක ගේනවා කියලා. මොකද ලෝ ලෙවල් පාරට පරල් කරලා හදාන්න පටන් ගත්තා අපි. එතකොට පොලිසිය තැපල් කාන්තෝරුව තියෙන එක ඔක්කොම නැති වෙනවා. ඒ නිසා මෙතන අර මේ පොතුවිල් කුඹුරයි ඒ අවට ප්‍රමාණය අක්කර 18න් ඔබ්බට ගිය ප්‍රමාණය අත්පත් කර ගැනීම කරේ මූලික අරමුණු දරාගෙන මේ මෙතන නගරයක් ගේනවා කියලා. ඉතින් මම සතුටු වෙනවා ඔබතුමා අර උද්‍යානය පවත්වාගෙන යන එකඟ වීම ගැන. ඒ වගේම මේ ඉතුරු අත්පත් කරගන්න ඉඩ ප්‍රමාණය තුළ නගරයක් හදන්න කියලා ඉවරලා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. අපිත් ඒකට සහයෝග ලබා දෙන්න කැමතියි.
මන්ත්‍රීතුමා මේ බොහොම ස්තුතියි ඔබතුමාට ඒ අදහසට එකඟ වෙච්ච. මගේ දැනට තියෙන මතයත් මේ කුණුකන්ද පාවිච්චි කරලා ජනතාවට ඵලදායි දෙයක් එතනින් ගන්න ඕනේ කියලා. ඒ නිසා මේ නාගරික උද්‍යාන අදහස තමයි මමත් ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු කොතරම් ඉක්මනට
මේක බොහොම ස්තුතියි කියලා. ප්‍රශ්නාංක 6 සිවඥානම් ශ්‍රීතරන් මහතා. ප්‍රශ්නාංක 7 මොහොමඩ් මුසම්මිල් මහතා.
මම අහනවා කතානායකතුමනි මම මේ ප්‍රශ්නයට උත්තරේ සපයන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය අයන්න වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්ලාස්ටික් ප්‍රමාණය ඒ සඳහා ඇමුණුමක් තිබෙනවා. ඒක මම සභාගත කරනවා. දෙවැනි ප්‍රශ්නය ඒ සඳහා වැය වූ මුදල ඒ පිළිතුරත් සභාගත කරනවා. තුන්වැනි ප්‍රශ්නය එම ප්ලාස්ටික් ආනයනය කළ රටවල් ඒ සඳහා ඇමුණුමක් මම සභාගත කරනවා. හතරවැනි ප්‍රශ්නය එම ප්ලාස්ටික් ආනයනය කළ සමාගම්වල නම් කවරේද යන්න වෙන් වශයෙන් තුමන් මෙම සභාවට දන්වන්නේද? ඔව්. ඒ පිළිතුරත් මම හතරවෙනි ඇමුණුම සඳහා හැටියට සභාගත කරනවා. ආ ප්‍රශ්නය උක්ත කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්න එතුමා මේ සභාවට දන්වන්නේද? ඔව්. ඒ මුදල තමයි රුපියල් මිලියන 549,991. මෙසේ නම් ඒ මන්ද පැනන්න නොලගී.
එතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය රුපියල් මිලියන 549,991 විශාල මුදලක් වැය වෙලා තිබෙනවා. ඉතින් මේකෙදි දැන් මේ ප්ලාස්ටික් කැමැතුමා පරිසරයට විශාල හානියක් වෙනවා. සාමාන්‍යයෙන් මේක දිරාපත් වීම සඳහා වසර 400ක වගේ කාලයක් ගත වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ ප්ලාස්ටික් ආනයනය කිරීමේදී සෙස් බද්දක් පනවලා තිබුණා පහුගිය කාලේ. නමුත් ඒක මට ආරංචි විදියට පසුගිය රජයේ මගින් ඒ සෙස් බද්ද ඉවත් කළා තියෙනවා. මොකද එතකොට ඒ ඉවත් කිරීම විසින් ආනයනය දිරිමත් කිරීමක් කරනවා. මේ වැය වෙලා තියෙන මුදලත් එක්කත් මේක බලපුවාම විශාල මුදලක්. නමුත් ප්ලාස්ටික් කියන එක අපිට 100% ඉවත් කරන්න බෑ. විශේෂයෙන් ඇසුරුම් කරණය ගත්තහම විශාල අඩු පිරිවැයක් යටතේ මේක ඇසුරුම් කරන්න අවශ්‍ය නිසා. මගේ ප්‍රශ්නේ තමයි මේ සෙස් බද්ද නැවත පැනවීම සඳහා ඔබතුමා කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවද කියලා.
මම හිතන්නේ මන්ත්‍රීතුමාගේ යෝජනාව අපිට පිළිගත හැකි එකක්. ඒ නිසා අපි ඒ ගැන සලකලා බලලා ඉදිරි අනාගතයේදී ඒ පිළිබඳව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ගැන අපේ අමාත්‍යංශයේ අයගේ අදහස් විමසලා ඒ සඳහා අපිට පිවිසෙන්නට පුළුවන් කියලා උත්තර දෙනවා.
දෙවැනි අතුරු ප්‍රශ්නේ තමයි කතානායකතුමනි, දැන් විශේෂයෙන්ම මේ සැෂේ පැකට් සහ අනිකුත් ප්ලාස්ටික් නිෂ්පාදන විශාල වශයෙන් බහුල වශයෙන් සමාජයේ නැවත ප්‍රතිචක්‍රීයකරණයට යොදා නොගනිමින් ඉවතල ලෑමක් සිද්ධ වෙනවා. ඉතින් එක පැත්තකින් ඒවා ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා වැඩපිළිවෙලකුත්, අනිත් පැත්තෙන් මේවට ආදේශ කරන වෙනත් නිෂ්පාදන විශේෂයෙන් මැටි නිෂ්පාදන වෙන්න පුළුවන් වෙනත් නිෂ්පාදන ප්ලාස්ටික් වෙනුවට හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශය හරහා යම්කිසි වැඩපිළිවෙලක් ප්‍රයත්නක වෙනවාද කියලා.
දැනට නැහැ ගරු මන්ත්‍රීතුමා. ඒ වුණාට මම හිතන්නේ එතනටත් අපි එන්නට අවශ්‍යයි. මොකද අපිට පේන හැටියට එවැනි කටයුතු අපේ රටට ඔබින කටයුතු. මොකද අපි දැන් ප්ලාස්ටික් වලින් බැහැර වෙනවා නම් වෙනත් දේවල් අපි ඒ වෙනුවෙන් ආදේශ කිරීමට කටයුතු කළ යුතුයි. ඒ නිසා ඒ යෝජනාව අපි තවදුරටත් සලකිල්ලට යොමු කරනවා කියන එක කියන්නට අවශ්‍යයි.
හරි, බොහොම ස්තුතියි. වේලු කුමාර් ගරු මන්ත්‍රීතුමා, වැවිලි කර්මාන්තමන්ත්‍රීතුමාගේ.
ගරු කතානායකතුමනි, ආනව ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි, වැවිලි අමාත්‍යංශයේ වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය මගින් පරීක්ෂණය කරනු ලබන ප්‍රාදේශීය වැවිලි සමාගම් 9ක් කටුපොල් වගාවෙන් ඉරත වෙනවා. එම ප්‍රාදේශීය වැවිලි සමාගම් 9 පහත පරිදි වටවල වැවිලි සමාගම, බොගවන්තලා වැවිලි සමාගම, කොටගල වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම, අගලවත්ත වැවිලි සමාගම, මල්වත්ත වැලි වැවිලි සමාගම, හොරණ වැවිලි සමාගම, කෑගල්ල වැවිලි සමාගම, නමුණුකුල වැවිලි සමාගම. ඊට අමතරව බොගවන්තලා වැවිලි සමාගම විසින් උපබදු ලබා දී ඇති වතු 13කද ලලාන් රබර් පුද්ගලික සමාගම විසින් කටුපොල් වගා කරනු ලබයි. ඊට අමතරව වැවිලි අමාත්‍යංශ විසින් කිසිදු වෙනත් සමාගමක් සඳහා කටුපොල් වගාව සිදු කිරීමට අනුමැතිය අවසරය හෝ එකඟතාවය ලබා දී නොමැත. ආ පිළිතුර ඉහත වැවිලි සමාගම 9 සහ ලලාන් පුද්ගලික සමාගම විසින් 2020.1.9 වන දිනට කටුපොල් වගා කර ඇති ඉඩම් ප්‍රමාණය 5% පරිදි වේ. වටවල වැවිලි සමාගම වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 3392යි, බොගවන්තලා වැවිලි සමාගම හෙක්ටයාර් 202යි, කොටගල වැවිලි සමාගම හෙක්ටයාර් 525යි, ඇල්පිටිය වැවිලි සමාගම හෙක්ටයාර් 1747යි, අගලවත්ත වැවිලි සමාගම හෙක්ටයාර් 1333යි, මල්වත්ත වැලි වැවිලි සමාගම හෙක්ටයාර් 18යි, පොරණ වැවිලි සමාගම හෙක්ටයාර් 294යි, කෑගල්ල වැවිලි සමාගම හෙක්ටයාර් 199යි, නමුණුකුල වැවිලි සමාගම හෙක්ටයාර් 2493යි, ලලාන් රබ සමාගම හෙක්ටයාර් 369යි, සමස්ත එකතුව හෙක්ටයාර් 10579යි. ඈ පිළිතුර ඈ එක වැවිලි අමාත්‍යංශය විසින් කටුපොල් වගා කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කරනු නොලැබේ. ආ දෙක මෙතෙක් පියවරගෙන නොමැත. ඈ පිළිතුර මේ සම්බන්ධයෙන් අංක MPV ස්ට්‍රෝක් PMMD ස්ට්‍රෝක් 10 ස්ට්‍රෝක් 10 ඔයිල් පාම් දරණ 2019.8.13 දින ඇති ලිපිය මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්, සියලුම ප්‍රධාන විධායක නිලධාරී කළමනාකාර අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය වැවිලි සමාගම් සභාපති වැවිලිකරුවන්ගේ සංගමය වෙත දැනුවත් කර ඇත. ඊට අමතරව කටුපොල් වගා කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් 2019 නොවැම්බර් මස 11 වන දින පැවති ඇමති මණ්ඩල තීරණයද අධිකරණයේ විභාගවල නඩුවලට මෝසමක් මගින් ගොනු කර ප්‍රාදේශීය වැවිලි සමාගම් දැනුවත් කිරීමට අවශ්‍ය පියවරගෙන ඇත. ඒ අනුව දැනට වගා කර ඇති කටුපොල් වගා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවල නඩු අවසානයේදී ඒවට ලැබෙන තීන්දුවද සැලකිල්ලටගෙන ප්‍රතිපත්ති තීරණයක් ගැනීමට සිදුවේ.
நன்றி. கௌரவ அமைச்சர் அவர்களே, என்னுடைய முதலாவது வினா இலங்கையினுடைய பெருந்தோட்டத்துறையிலே பிரதான அடையாளமாக இருப்பது சிலோன் டீ என்கின்ற தேயிலை உற்பத்தி என்பது தாங்களுக்கு தெரியும். அந்த தேயிலை உற்பத்தியை படிமுறை படிமுறையாக அளித்து அதற்கு பதிலாக இந்த முள்ளுத்தேங்காய் அல்லது செம்பனை என்கின்ற இந்த உற்பத்தி ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. உங்களுக்கு தெரியும், இது மிகப்பெரிய இயற்கை பாதகத்தை கொண்டு வந்து தருகின்ற நிலக்கீழ் நீரை ஒரு செம்பனை மரம் ஏறக்குறைய ஒரு நாளைக்கு 600 லிட்டர் வரை உறிஞ்சுவதாக மத்திய சுற்றாடல் அதிகார சபை சொல்லுகின்றது. அந்த வகையிலே ஜனாதிபதியினது கொள்கை பிரகடன உரையில் செம்பனை முழுமையாக அகற்றப்படும் என குறிப்பிட்டார். அவை அதன் அடிப்படையில் நீங்கள் ஏற்படுத்தியிருக்கின்ற இதனை அகற்றுவது தொடர்பாக ஏற்படுத்தியிருக்கின்ற வேலை திட்டம் என்ன என்பது தொடர்பாக விளக்கம் அளிக்க முடியும்?
ගරු කතානායකතුමනි, ප්‍රතිපත්තිමය තීන්දුවක් හැටියට අතිකරු ජනාධිපතිතුමා මේ උත්තරීතර සභාවදීම ප්‍රකාශ කළා මෙම කටුපොල් වගාව නතර කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව. කටුපොල් වගාව ඉවත් කිරීම පිළිබඳව දැනට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් අධිකාරණයේ නඩු කීපයක් විභාග වෙනවා. එම නඩුවලට අදාළව අතුරු තහනම් නියෝග නිකුත් කර තිබෙනවා. ඒ දැනට පවත්වාගෙන යන තත්ත්වය පවත්වාගෙන යන්නට කියලා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයත් අදාළ සමාගමට උපදෙස් ලබා දීලා තිබෙනවා. එම නඩුවේ තීන්දු ලැබුණු පසු දැනට පවතින වගාව පිළිබඳව අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගන්නවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, මේ කටුපොල් වගාව ඉවත් කරනකොට ඒ ජීවත්වෙන කම්කරුවන්ගේ සුභසාධනය සඳහා ඒ කම්කරුවන්ගේ ඒ සුභසාධන වැඩපිළිවෙලක් ඔබතුමන්ලා මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවද නැත්නම් ඉදිරිපත් කරන ඒ සුභසාධන වැඩපිළිවෙල කුමක්ද කියන එක
මෙම කටුබොල් වගාව සඳහා භාවිතා කළ ඇති ඉඩම් බහුතරයක් රබර් වගාව සඳහා යොදාගත් ඉඩම් සහ සාමාන්‍ය ප්‍රමාණයක් තේ සඳහා යොදාගත් ඉඩම්. ඉතින් එම ඒ ඒ අවස්ථාවේදී කටුපොල් වගාව සඳහා මේ ඉඩම් යොදා ගැනීමෙන් සේවක සේවය කරන පිරිසට ප්‍රධාන ගැටලුවක් ඇති වෙච්චි අපි දන්නවා. මොකද විශාල පිරිසකට සේවය අහිමි වෙලා තිබෙනවා. එම කරුණ සහ පාරිසරික හානිය කියන ප්‍රධාන කරුණු දෙක නිසා තමයි සමාජමය වශයෙන් විශාල ප්‍රතිරෝධතාවයක් ඇති වෙලා තිබෙන්නේ. අපි මෙම කටුපොල් වගාව දැනට පවතින වගා ඉවත් කිරීමට දැනට තීන්දුවක් අරගෙන නැහැ. එසේ ඉවත් කිරීමෙන් පසුව අපි දැනටමත් සමාගම් එවැනි තීන්දුවක් ගතහොත් එම සමාගම් වලට දැනුවත් කරන්නේ ආදේශක හැටියට පොල් රබර් සහ අනිකුත් අපනයන භෝග ප්‍රවාදනය කිරීම සඳහා එතකොට එම සේවක ගැටලුවට විසඳුමක් ලැබෙනවා. බොහොම ස්තුතියි.
හරි. බොහොම ස්තුතියි. ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය අධ්‍යාපන ඇමතුමාගේ
මම හර කරු කතානායක.
ගරු කතානායකතුමනි අයන්න ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වූ ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් සෙප්තැම්බර් 23 වෙනිදා දක්වා 6063යි. ආ දෙක පරීක්ෂණ අවසන් කර ඇති පැමිණිලි සංඛ්‍යාව 3900යි. ආ තුන පරීක්ෂණ අවසන් කළ පැමිණිලි අතුරින් චෝදනා ගොනු කළ පැමිණිලි සංඛ්‍යාව 330යි. මම පිළිගන්නවා ඒක කිසිත් සතුටදායක නැහැ කියලා. يعني පැමිණිලි සංඛ්‍යාව 3900 නම් පරීක්ෂණ අවසන් කළා තියෙන්නේ 330. ඒක කිසිත් සතුටදායක නැහැ. ඒ වැඩපිළිවෙල ඉක්මනින් ඉදිරියට ගෙන යාම සඳහා අපි මේ පියවර ගන්නවා. ආ හතර සිද්ධිය අනුව කාල සීමාව වෙනස් වේ. බැවින් නිශ්චිත කාල සීමාවක් දැක්වීම අමාරුයි. සිද්ධියෙන් සිද්ධියට වෙනස් වෙන සුළු තත්ත්වයක් තියෙනවා. ආ පහ මෙතෙක් දුරට අරන් තියෙන ක්‍රියාමාර්ග දිවයින පුරා වීඩියෝ සාක්ෂි පටගත කිරීමේ ඒකක නවයක් පළාත් මට්ටමින් ඇති කිරීමට කටයුතු සිදු කිරීම දිවයින පුරා ළමා අපයෝජනවලට අදාළව නීති ක්‍රියාත්මක කිරීම සඳහා යොමුවන පොලිස් නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දීම සියලුම පොලිස් ස්ථාන වෙත වාර්තාවන ළමා අපයෝජනවලට අදාළ ප්‍රථම වාර්තා පැය 24ක් ඇතුළත අධිකාරියට වාර්තා කරලීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කිරීම හා ඒ පිළිබඳ අධීක්ෂණය සිදු කිරීම පළාත් 9 සඳහා ළමා මහේස්ත්‍රාත් අධිකරණ 9ක් පීටුවීමට සැලසුම් කොට ඇත. බතරමුල්ල හා යාපනය ළමා මහේස්ත්‍රාත් අධිකරණ 2 පමණක් දැනට ක්‍රියාත්මක වේ. පළාත් 9 සඳහා ළමා මහාධිකරණ 9ක් පීටුවීමට සැලසුම් කොට ඇත. අනුරාධපුරයේ ළමා මහාධිකරණය පමණක් දැනට ක්‍රියාත්මක වේ. ආයන්න එක සිය පවුල් ඒකකයේ සමග සිටින සංඛ්‍යාව 5667යි. පවුල් ඒකකයෙන් ඉවත් කර ඇති සංඛ්‍යාව 396යි. ආයන්න තුන එසේ ඉවත් කිරීමෙන් පසු රඳවා තබන ස්ථාන දෙකක් තියෙනවා. විශ්වාසවන්ත ජාතීන් සමග හා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල. ආයන්න හතර අධ්‍යාපන කටයුතුවල විධිමත් හෝ අවිධිමත් පෙර පරිදි අඛණ්ඩව නිරත වන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 109.01යි. ඒකත් කිසියත් සෑහීමට පත්වන්න බෑ. ඒ කියන්නේ 109.01යි. ඒ පිළිබඳ අපි සුදුසු ක්‍රියාමාර්ගයක් ඉක්මනින් ගන්නවා. ආයන්න පහ නිසි පොහුනලත් පුද්ගලයන් විසින් මනෝවිද්‍යාත්මක සමාජීය සහාය ලබා ගන්නා ළමයින් සංඛ්‍යාව 774යි. ඈන්න ළමා වින්දිතයන්ගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. මනෝ සමාජීය සහාය ලබා දීම, වීඩියෝ සාක්ෂි පටගත කිරීම, වීඩියෝ සාක්ෂි පටගත කිරීමේ ඒකක 9ක් පළාත් 9 පිටුවීමට කැබිනට් සංදේශයක් අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇත. සිද්ධි සමාලෝචන වැඩසටහන් පවත්වා වින්දිත දරුවන් සුදුසු භාරකාරත්වයට යටතට පත්කිරීමට අවශ්‍ය සහාය ලබා දීම, ලැබෙන පැමිණිලි අදාළ පොලිස් ස්ථානය වෙත යොමු කිරීම, ළමා පියස 9ක් පළාත් මට්ටමින් නැති කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත. බිලිඳුන් භාර ගැනීමේ කවුළු 9ක් යෝජනා කර තිබෙනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා, ඔබ මේ මේ ස්ථත්වය ගැන සෑහීමකටපත් නොවීම ගැනත් ඒක පිළිගන්න බව මම ඒක සතුටෙන් පිළිගන්නවා. හැබැයි මේක දැන් මේ අද ඊයේ වෙච්ච ආපු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ළම අධිකාරිය ස්ථාපිත කරපු කාලේ ඉඳන්ම මේ ප්‍රශ්න නැවත නැවත සිද්ධ වෙමින් මේ ගැටලුව निराකරණය වෙලා නැහැ දැන් කාලයක් තිස්සේම. ඉතින් මේක කඩිනම් කරන්න ඔබතුමා මේ වෙනකොට දැන් මම හිතන්නේ සිද්ධීන් 6000ක් කියන එක අපිට කොහෙත්ම සතුට වෙන්න පුළුවන් එකක් නෙවෙයි. අවුරුද්දේ මාස 10ක් වෙනකොට මෙච්චර ගාණක් ඇවිල්ලා කියන එක මම හිතන්නේ බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මේක ඉතාමත්ම මම හිතන්නේ මේකට අපි මැදිහත් විය යුතුයි ප්‍රයොරිටි එකක් ඇටියට. ඒ සඳහා ඔබතුමා ගන්න පියවර මොනවද? මේක කඩිනම් කරන්න ගන්න පියවර මොනවද කියලා අපිට දැනගන්න පුළුවන්ද?
නෑ, ඒකනේ ගැටලුවක් නෑ. මේක අද ගියේ නෙමෙයි, කාලාන්තරයක් ඔස්සේ ගොඩ ගැදුණු ප්‍රශ්න ගණනාව. ඉතින් ඒ වට ප්‍රමුඛත්වය දිය යුතුයි කියලා මම එකහෙලා පිළිගන්නවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. අපි ඒ පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක් යොදනවා. ඒ සඳහා මුදල් යොදවා ගැනීමටත් අපේ අමාත්‍යාංශයේ සූදානමින් සිටිනවා. එවනිසා හැකිතාක් ඉක්මනින් ඒ තත්ත්වය දියුණු කිරීමට අපි අවශ්‍ය පියවර ගන්නවා.
අගේ දෙවනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමා, මම හිතන්නේ දීන් 300 ගානක විතරයි පරීක්ෂණ සිදු කරා කියලා තිබෙත් මම හිතන්නේ ඒකත් අපිට කොහෙත්ම සෑහීමකට පත් වෙන්න බෑ. අනිත් එක මෙතන මේ ළමා චූදිතයන් නෙවෙයි, ළමා වින්දිතයන්, මේගොල්ලෝ වික්ටිම්ස්ලා. ඉතින් එතෙන්දී මම හිතන්නේ අපේ විශේෂ අවධානය යොමු විය යුතු නිසා මේ අවස්ථාවේ අපිට වෙනම අමාත්‍යංශයකුත් නැහැ ළමයි වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඒකෙන් අපිට දෙන සංඥාව මේවැනි ප්‍රශ්නවලට මෙම රජයේ තියෙන අවධානය එච්චර ලොකු ප්‍රමුඛතාවයක් දීලා නැහැ කියන එක. ඉතින් මෙච්චර බැරෑරුම් තත්ත්වයක් තියෙද්දී ඔබතුමා හිතන්නේ නැද්ද අපිට මේක වෙනුවෙන් මැදිහත් වෙන්න නම් විශේෂ අවධානයක් සහ අමාත්‍යංශයක් අත්‍යවශ්‍යයි කියන එක?
නෑ, ඒ උපකල්පනය වැරදි මං හිතන හැටියට. ඒක අපි පිළිගන්නේ නැහැ. ඒ ඉස්සෙල්ලා තිබුණා අමාත්‍යංශ පහක්. ඒ අමාත්‍යංශ පහ එක්කාසු කළා මානව සම්පත් සංවර්ධනයට සම්බන්ධ එක අමාත්‍යංශයක් ගොඩනඟලා තිබෙන්නේ. මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම වඩා පහසු කිරීම සඳහා පෙරපාසල් මේ ඔක්කොම සම්බන්ධ කළා. ඉතින් එම නිසා අපි ඒකට වෙනම නිලධාරීන් කණ්ඩායමක් යොදවලා තියෙනවා. කිසිත් අතපසු කළා නැහැ. ඒ ප්‍රශ්නවලට අපි පැහැදිලිව ප්‍රමුඛත්වය දෙනවා අමාත්‍යංශය තුළ. එම නිසා මම ඔබතුමියට පැහැදිලිව කියනවා මේ සම්බන්ධයෙන් අපි ඉක්මනට කටයුතු කිරීමට අපකප වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රායෝගික වැඩපිළිවෙලක් යොදවනවා.
භූමි ස්තුතියි.